नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एतं संतं एतं पनिषं यदिदं सब्ब संखार समथो सब्बोपधिपटिं सग्गो अन्नख्यो विरागो निरोधो निब्बान මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන
අතිපූජනීය මහෝපාධ්‍යාය මහානිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝ රත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 28 වෙනි දේශනයයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙනි අංගය වන සම්මාදිට්ඨිය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන ආර්ය සත්‍ය හතරම පිළිබඳ ඥාණය හැටියට හඳුන්වා තිබීමෙන් කියන්නේ නිරෝධය නැත්නම් නිබ්බාණය පිළිබඳ යම් කිසි වැටහීමක් ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය බවයි. මේ කියන සම්මාදිට්ඨිය ඇතිවීමට ප්‍රත්‍ය දෙකක් උපකාර වෙන බව අංගුත්තර නිකායේ දුක නිපාතේ සඳහන් වෙනවා. දේනී වික්කවේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය කතනිය ද්වේ පරතෝච ගෝසු යෝනිසෝච මානිකාරෝ. මානිනි සම්මාදිට්ඨිය ඇතිවීමට මේ ප්‍රත්‍ය දෙකක් වෙයි කරර දෙකද අනුන්‍යකින් ධර්ම ගෝෂි අසන්ත ලැබීම නුවණින් මෙනෙහි කිරීම සමාතුලින් කෙරෙන සමාතුල කෙරෙන නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාර කියන වචනයට සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියලා ඒ සිංහල වචනේ යෙදුවට මොකද ඊට වඩා ගැඹුරක් මේ පදේ තිබෙනවා. යෝනිසෝ කියලා කියන්නේ හට ගැනීම අනුව නිධානය අනුව ප්‍රභවය අනුව මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාර කියන තේරුම එකයි. මේ යෝනිසෝ මනසිකාරකින්ගේ මේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අප කලින් දේශනාවකදී සටිච්ඡෝපපාද ධර්මය පිළිබඳ විස්තර කරන අවස්ථාවක මහා ප්‍රධාන සූත්‍රයෙන් උපුටා දැක්වුවා. අර විපස්සි බෝසතාණන් වහන්සේ සටිච්ඡෝපපාද ධර්මය අද කෙළවරේ සිට ක්‍රමක්‍රමයෙන් යෝනිසෝ මනසිකාර ක්‍රමයෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභවයට පැමිණි ආකාරය කෝසති ජරා මරණං හෝති කිං පත්‍යා ජරා මරණං ජාතියා කෝසති ජරා මරණං හෝති ජාති පත්‍යා ජරා මරණං ආදී වශයෙන් කුමක් ප්‍රතිකල්ලි ජරා මරණය වේදී කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේද ජාතිය ඇතිකල්ලි ජරා මරණය වේ ජාතිය ජාති ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේ ආදී වශයෙන් ජරා මරණ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඉහළට යෝනිසෝ මනසිකාරය විහිදුවලා අවසානයේ අර විඥානාභරණ උපතියන සංසාර වත්තේට පැමිණ හැටි අපි එදා ඒ අවස්ථාවල සාකච්ඡා කරලා තිබුණා. ඒකට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි යෝනිසෝ මනසිකාර කියන කී ගැඹුරු අර්ථයෙන් කලකල බැලුවාම පටිච්චසමුප්පාදය ස්වසංතානිය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කර ගැනීමයි. ඒකට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමට උපකාර වන යම් යම් මූල ධර්ම අප දැනටමත් මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී උපමා කතා වලින් ඉදිරිපත් කරලා තිබෙනවා. යම දෙයක් වන්නේ යමක වස්තු තත්ත්වය රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුළ හටගැන්වෙන ප්‍රතික්‍රියා මතයි ඇතිවෙන හැඟීම් මනෝභාවයන් මතේ යන මූල ධර්මය අපට පැහැදිලි වුණා ඒ උපමා කතා වලින්. බාහිර ලෝකයේ අප තියෙන හැටියට කලකන නිමිති සංකේත ආදියට නිමිති තත්ත්වයේ සංකේත තත්ත්වය ලබා දෙන්නේ මේ පුද්ගල సంతානීම දීර්ඝ කාලයක් තිස්සේ අන්තයේ සහිත මුල් බැසගෙන තිබෙන රාග දෝෂ මොහ යන කෙලෙස්ම බව ඒ මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී සමාගත කවලින් සෑහෙන ප්‍රමාණයට පැහැදිලි වන්ට ඇති. සූත්‍රය යෝනිසෝ මනසිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන හැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනය නවත්වන්නට සිද්ධ වුණා. රාග දෝෂ, අරති රති, ලෝමහන්ත නම් වූ ලොමු දෙහැගැන්ම, මනෝ විතක් ආදිය කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා සු ප්‍රශ්නෙට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුව ඒවා මෙතනින් හටගන්නා බවයි. කුතෝ නිදාන කුතෝජ කුතෝ සමුත්ථය ආදී වශයෙන් මේ යක්ෂයා සු ප්‍රාථාවේ සඳහන් වෙන පදවලට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරු ඉතෝ නිදාන ඉතෝජ ඉතෝ සමුත්ථය. මේ ඉතෝ මෙතනින් කියලා කිව්වේ සමාතුලින් කියන අර්ථය. මේක වඩා අත්‍යහදී වෙන කිවි වෙනවා ඊළඟට බුදු පියාණන් වහන්සේ දුවේ ගාථාවෙන්. සේහජ අත්ත සම්භූත කියන පදයෙන් ඒ කාරණේ පැහැදිලි වෙනවා. සමාතුල සමාතුලින් හටගත් කියන එකයි අත්ත සම්භූත. මේ අත්ත සම්භූත ස්වභාවයට නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ නුගතසේ අරලුත් මාළුවාදලත් උපමා වශයෙන් ඒ ගාථාවේ දැක්වුවා. සේහජ අත්ත සම්භූත නිග්‍රෝධමීව කන්දජ නිග්‍රෝධමීව කන්දජ ඒ කියන්නේ අර කන්දජ නුගගසේ කන්දෙන් නැත්නම් අතු වලින් පහතට බහින අරලු පොළොවට සල් වෙලා වැඩුණට පස්සේ පළමු නුගගස මොකද්ද කියලා හඳුනගන්න බැරි තරමට අර ඒක නිදානේ ප්‍රභවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළුවා වැලක්. ගහක දෙබලියක පැලවෙන මාළුවා ඇටයක්, ඒක මාළුවා වැල හැදෙනකොට ගහක් මැරෙනවා. ඒ පමණක් නෙවෙයි, මේ මාළුවා වැල පැලී පැති හොඳට වහගෙන පැතිරුණාට පස්සේ මුලක් කොහෙන් හටගත්තද කියලා සොයාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මොනවායින් පේනවා අපට සාමාන්‍යයෙන් මේ අත්ත සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා ඇතුළතින් හටගන්න බව ප්‍රකටවන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරින්ම බැලුවොත් නිසා. ඒක නිසා ඒක දැන ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණයක් බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සූචිලෝම සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියවෙනවා පැහැදිලිවම. ඒක ප්‍රතිපදාවට අදාළ වූවක් බවත් පැහැදිලිවම ප්‍රකාශ වෙනවා. යේනම් පජානන්ති යතෝ නිදානං තේනම් විනෝදෙන්ති සුනෝහි යක්ක තේ දුත්තරං ඕඝමිමං තරන්ති අතින්න කුබ්බං අකුණක් භවාය. යේනම් පජානන්ති යතෝ නිදානං කියලා කියන්නේ අර කී රාග දෝෂ මෝහ අරති රති ලෝමහංස මනෝ විතරාදී සියල්ලම යම් තැනකින් හට ගන්නවා නම් ඒ හට ගන්නා තැන ඒ ප්‍රභවය යම් කෙනෙක් ඒ සියල්ලි ප්‍රභවය යම් කෙනෙක් හරි ආකාර තේරුම් ගනිත් තේනම් පජානන් ඕහු ඒ සියල්ලම දුරු කරත් සුනෝහි යක් අසව යක්ෂය තේ දුස්තරං මොගුනිමං කරන්ති ඕහු අතිමතුබ්බං අපුනබ්භවාය. අපුනබ්භවාය කියන්නේ පුනර්භවය නැති කිරීම පිණිස මේ එතර වීමට දුෂ්කර වූ මෙතෙක් එතර නොවූ මේ කැඩවතුරෙන් එතර වෙත් කියන එකයි ඒ ගාථාවේ අදහස. මේ ගාථාවෙන් යතෝ නිදානං යන පදයේ අටුවාව තෝරන්නේ සමුදය සත්‍ය වූ සංහාව යන්නේ. අත්ත සම්භූත යන පදේ අටුවාවේ තෝරන්නේ අත්තමි සම්භූත සමාතුල හටගත් යන්නේ. නමුත් ඒ වදය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අටුවාව. නමුත් මේ ධාතුවේ ගැඹුරු අර්ථය මතු කර ගැනීමට නම් අපිට මේ අත්ත සම්භූත කියන පදය ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. මේ පදය අපාර කලින් මේ සුචිලෝම සූත්‍රයට කලින් විවරණය කළ සංයුක්ත නිකායේ කෝතල සංයුක්තය යන ධාතාවක සඳහන් වුණා. ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාපචේතසං සංසංති අත්ත සම්භූතා සචසාරංව සංස්කරං. ලෝභය ද්වේෂය මෝහය අතුලිතින්ම හටගෙන පාප සිටිවිලියක් පුද්ගලයාව වනසනවා, විනාශ කරනවා, නසනවා, හිංසා කරනවා, ඒ පුද්ගලයාට හිංසා කරනවා. උපමාව දෙන්නේ කුමක්ද? සචසාරංව සංස්කරං. උනබට දැනි පොතුහර ගසක් ඊදුනහම එහි ඵලය ඒ ගතම විනාශ කරන්නාක් මේ. එතකොට එහෙනම් මෙතන අත්ත සම්භූත කියන පදේ සඳහන් වෙනවා. එහෙනම්කොට අපි මේ අත්ත සම්භූත කියන පදේ වැදගත් යම කියම ගැන ඇතුළට කල්පනා කරලා බලනකොට අපිට පළමුවෙන්ම සිහි කරගන්න සිහි ගන්න පුළුවන් මේ දේශනාව පිළ ආරම්භයේදීම අපි අර මහා නිදාන සූත්‍රයේ ඒ පටිච්චසමුප්පාද විග්‍රහය කෙරෙන තැන විඤ්ඤාණ නාම රූප දෙක අතර පවතින අඤ්ඤමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව අඤ්ඤෝනි ප්‍රත්‍ය සම්බන්ධතාව අප තේරුම් කරන්න උත්සාහ කළේ දියසුලියක උපමාවක් ආශ්‍රයෙන්, දියසුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රයෙන්. මෙන්න මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාව මේ එතකොට මේ අත්ථ සම්භූත කියන පදේ බැලු බැලමට තේරුම නම් සමා තුළ හටගත්, එහෙම නැත්නම් ආත්මයෙන් හටගත් කියන එකයි සාමාන්‍ය තේරුම බැලු බැලමට මාර්ථය. නමුත් මේ ආත්මය හැටියට සමා හැටියට හිතන මේ ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානය ඇත්ත වශයෙන්ම දෝෂාවක් මත පදනම් වූවා. ඒ දෝෂාවක් අනුව පවතින දෝෂාවක් කියන්නේ දෙකක්. එකක් අනු උද පවතින දෙයක් මෙන්න මේ ආත්ම කියන ආත්ම පිළිබඳ හැඟීම. ඒකයි අර විඥානාම රූප අඤ්ඤෝන්‍ය ප්‍රත්‍යසම්බන්ධතාව කියලා ප්‍රකාශ කළ කලින්. විඥානපත්‍යානාම රූපං ආරූපච්ච විඥානං ඊට හට යන්නේ නැහැ. අර ඉසප්පති ගෝසතාණන් වහන්සේ යෝනිසමනිකාරං තේරුම් ගත්තේ ඒකයි. මෙතන තියෙන එක්තරා එක තැනම කරකැවිල්ල සංසාරිය. එතකොට මේ දෝෂාව, මේ දෝෂාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීමම තමයි මුලාව, අවිද්‍යාව. ඒක වටහා ගැනීම තමයි අර අන්න අර නියමාකාරයෙන් අර කෙලෙස් වල ප්‍රභවය තීරුම් ගැනීම. මේක වටහා නොගැනීම හරියට අර අපි ගාම් ක්‍රීඩාවේ උපමාව ගැන නැවත මතක් කරගන්නවා නම් හරියට පිල් දෙකීම වගේ. යාළුවෝ දෙන්න හවුල් වෙලා යර ඩාම් සිතත් ඒක ඉස්සන් එහෙමත් හදක් කරගත්තේ. නමුත් ක්‍රීඩාව ආරම්භ කරන්න නම් දෙන්න දෙපිලක් වෙන්න ඕන. මේ පිල් දෙකීමෙන් පස්සේ තමයි අත්‍යවශ්‍යයෙන්ම ජය පරාජය ගැන දෙන ඒ ක්‍රීඩාව ආරම්භ වෙලා ඒ සියලු සංස්කාර ලැබිලා අර ජය පරාජය වශයෙන් ඒ දෙදෙනාට ඒ වගේ විපාක ප්‍රතිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඒකේ ධර්මතාවක් මෙතන යටින් කියනවා. මේ අත්ථ සම්භව. එතකොට අත්ථ සම්භව කියන්නේ මේ අත්ථ සම්භව සත්‍යයට පදනම වෙන මේ ද්වේතාව ඇත්ත වශයෙන්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා ගැනීම තමයි අවිද්‍යාව. වෙනත් විදිහකින් කියනවා නම් මේ විඥාන නාම රූප දියසුලිය හට ගැනීමට උපකාර වෙන සංස්කාර නිපදවන අවිද්‍යාව තමයි මෙන්න මේ කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව තේරුම් නොගැනීම. ඒ නිසා තමයි නාම රූප සංස්කාර සම්මර්ෂණය කරන්නේ කියලා විදර්ශනාවේදී උගන්වන්නේ. ඒක තේරුම් ගත්තාම තමයි මේ දෙකේ ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව කෙනෙකුට වැටහෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවනි මෙන්න මේ විදිහේ පිළිපැදීමක් මේක යටින් තිබෙනවා. ඒ විදිහට කල්පනා කළ බලනකොට අර අටුවාවේ යතෝ නිදානං කියන පදේ තෝරන්නේ සංහාර හැටියට. නමුත් ඇත්ත වශයෙන් අපිට ගන්න වෙන්නේ අවිද්‍යාවයි. මේක නියදාන්නේ ඇත්ත වශයෙන් නොදැනීම. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරන අවස්ථාවේ සංහාවත් ඉක්මවලා ඉහාට ගියා. ගිහිල්ලා අවිද්‍යාවයි මුල් තැන තැබුවේ. මේක අටුවාචාර්යයන් වහන්සේලාත් බොහෝ විට ගැටලුවක් හැටියට ප්‍රකාශ කරනවා. නමුත් මූල කාරණිය තුනක්ද, අවිද්‍යාව තණ්හාවට වඩා ප්‍රාථමිකයි. මේ අපි ප්‍රාථමික කියන වචනේදී මූලිකයි කියන එකයි. සංහාවට එහාට හිත වීදුවල බැලුවහම අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යාව දේව අවශේෂ විරාග නිරෝධ අවිද්‍යාව නැති කර දාට තමයි අනිත් ඔක්කොම අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට ඒ ප්‍රාථමික අවිද්‍යාව ප්‍රාථමිකයි. වෙන කිසිකට අපිට මේක තේරුම් කරන්න පුළුවන්. දැන් සංහාවට අරමුණ අල්ලා ගැනීමට තමයි අපි දැන් උපාදාන කියලා කියන්නේ. ඇත්ත වශයෙන් අල්ලාගෙන ඉඳීම වගේ. එතකොට සංහාවේ අරමුණ අල්ලාගෙන සිටීමට හැකි දෙයක් කියන හැඟීම දෙන්නේ අන්නර දෝෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිකම. මේක ඇත්ත වශයෙන්ම අල්ලගන්න දෙයක් තියෙනවා කියන හැඟීම යටිසිතේ තිබෙන නිසා තමයි අර උපාදාන වශයෙන් සංහාවට උපාදාන වශයෙන් අල්ලගෙන සිටීමට දෙයක් ලැබෙන්නේ. වස්තු තත්ත්වයක් ඒ දෙයට ලැබෙන්නේ. මෙන්න මෙහෙම කල්පනා කළ බැලුවත් අපිට පේනවා මෙන්න මේ දෝෂාව කියන කාරණය, මේක යට තිබෙන අන්‍යමඤ්ඤපත්‍යතාව තේරුම් නොගැනීම ඇත්ත වශයෙන්ම මුළු මහත් සංසාරික පැවැත්මට හේතු වන කාරණයයි. මේ අත්ථ සම්භව කියන වචනය ගැන තවදුරටත් අප තේරුම් ගන්න උත්සාහ කරොත් ඉතාමත් හොඳ වටිනා ගාථාවක් අපට සොයා ගන්න පුළුවනි. මහපරිනිබ්බාන සූත්‍රයෙන් ඒ ගාථාව මහපරිනිබ්බාන සූත්‍රයේ පමණක් නොවේ අංගුත්තරාර්ථක නිපාතයේ උදානේ ගැත්තන් දෙකක් සඳහන් වෙනවා. තුල මතුලංච සම්භවං භව සංඛාර මවස්ස දිමුනි අජ්ජත්ත රතෝ සමාහිතෝ අභින්දි කවචමීව අෂ්ඨ සම්භවං. ඒ ධාතහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතන සිද්ධිය වශයෙන් සඳහන් වන්නේ එකාපාල පියතිය නම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැරදැම්මා. තව තුන් මාසිකින් තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ආයු සංස්කාරය හැරදැම්මා. ඒ අවස්ථාවේ පෘථිවිය කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් පස්සේ උදාන ගාථාවක් වශයෙන් බුදුරජාණන් වදාළ ගාථාවයි ඒ. මේ ගාථාව පෙර අපට දෙවිගම උගතුන් බොහොම ගැටළු ගාථාවක් හැටියට තෝරනවා, ප්‍රකාශ කරනවා. ඒක තේරුම් ගන්න අමාරු. වටුආචාර්ය මහන්සියලා ඒ විදිහටම අර්ථ රාශියක් දෙනවා මේ ගාථාව තේරුම් කරන්න කිසිලා. විශේෂයෙන්ම අර ගාථාවේ මුලින්ම සඳහන් වෙන තුලං අතුලං කියන පද දෙකට අටුවාචාර්ය මහන්සියලා විකල්ප අර්ථ රාශියක් දෙනවා. එතුමන් ගල විලාසිනී ස්මනගත පූර්ණිය සඳහන් වෙනවා. දැන් පළමුවෙනි එක අර්ථයක් දෙන්නේ තුලංති මහද්දත කම්ම, තුලංති කාමාවචර කම්ම, අතුලංති මහද්දත කම්ම. තුලං කියලා කියන්නේ කාමාවචර කර්ම, අතුල කියලා කියන්නේ මහද්දත රූපාවචර අරූපාවචර දෙකම. අක්ඛවා කියලා කියන්නේ එහෙම නැත්නම් කියලා තව දෙලිනි තීරුමක් දෙනවා. තුලංති කාමාවචර රූපාවචර, අතුලං කියන්නේ අතුලංති අරූපාවචර, අතුලංති කාමාවචර රූපාවචර, අතුලංති අරූපාවචර. දෙයින් තේරුමේ හැටියට කාමාවචර රූපාවචර දෙකම තුලං කියන වචනේට අල්ලනවා. අතුලං කියන පදයට අරූපාවචරය අල්ලනවා. තුන්වෙනි විවරණ තුන්වෙනි අර්ථ ක්‍රමයට අනුව තුලංති අත්විපාතං, අතුලංති බහුවිපාතං. තුලං කියලා කියන්නේ අල්ප විපාක, විපාක ටිකක් ඇතිදේ. අතුලං කියලා කියන්නේ විපාක බොහෝ විපාක ඇතිදේ. හතරවෙනි තේරුමකුත් දෙනවා. තුලංති තුලන්තෝ තීරන්තෝ අතුලන්ති නිබ්බාන. හතරවෙනි විග්‍රහයේදී තුලන් කියන වචනේ ක්‍රදන්ත පදයක් ඇතුළේ අරගෙන විග්‍රහ කරන්නේ. තුලන්ති කියලා කියන්නේ තුලන් තුලණය කරමින් තීරණය කරමින් කියන ක්‍රියාපදයක් ඇතුළේ එතන දක්වනවා. ක්‍රියා රූපයක් ඇතුළේ. ඊළඟට අතුලන් කියලා කියන්නේ නිබ්බාන. මේ හතරෙන් මොකක් තෝරගන්නවද කියන එක ගැටලුවක්. එහෙම අදුවට නෙත්‍යත්තරණ සංඥාතිහාර විභංගේ විභංග නිද්දේශේ මේ ගාථාව හමු විග්‍රහ කරන තැන වෙනත් ඊටත් වඩා වෙනස් අර්ථයක් දෙනවා. තුලංති සංඛාර ධාතු, අතුලංති නිබ්බාන ධාතු. තුලං කියලා කියන්නේ සංඛාර ධාතුව, අතුලං කියලා කියන්නේ නිබ්බාන ධාතුව. අපිට පේන හැටියට මේ ගාථාවේ අර්ථයට ලංවන්න සිදුවන්නේ වෙනස් මාර්ගයකින්. මේ තුලං අතුලං කියන දෙපදයේ අප මෙතෙක් මේ දේශනා මාලාවේදී ඉදිරියට ගත්තු අර දෝෂාව පිළිබඳ මූලධර්මය නියෝජනය කරන ඈඳුතු පදයක්. තුලං කියලා කියන්නේ තුලං කියලා සමාන අසමාන කියන තේරුම තුලං අතුලං කියන පද දෙකේ තිබෙනවා සමාන අසමාන කියන අර්ථය. සමාන අසමාන කියන එක යුගලයක්, ඒක ඈඳුතු පදයක්. ඒක එකිනෙකට විරුද්ධාර්ථවත් හැටියට පෙන්න පද දෙකක්. තුලං අතුලංක සම්ප්‍රාප්. එතකොට මෙන්න මේ තුලං අතුලං කියන සමාන අසමාන කියන මේ දෝෂතාව උඩයි අත්ත සම්භවණම් වූ ඇතුළතින් හට ගැනීම සඳහා පවතින. එකිනෙකට ප්‍රතිවිරුද්ධ, එහෙම නැත්නම් එකිනෙකට අර යාළුව දෙන්න විරුද්ධ වුණා වගේ දාම් ක්‍රීඩාවේ මේවා එහෙම නැත්නම් යමක පළු දෙකක් එකතම අනිත් පළු හැටියට සැලකන්නත් පුළුවන්, එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියට සැලකන්න පුළුවන්. මොනම තත්ත්වයක් මෙතන තිබෙන්නේ. ඒකට තුලං අතුලං කියන මේ බෑදෙක මේ දේශාව මතයි මේ ආත්ම සම්භවය අත්ත සම්භව නම් වූ මේ ක්‍රියාකාරීත්වයේ පවතින. මේ ආත්මය කියන හැඟීම විපරීත අදහසේ පදනම එතන. මෙන්න මේ අදහස අපට තවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා සුත්ත නිපාතයේ ගාථා කීපයකින්ම. මේකට නිදසුන් තව දක්වන්න පුළුවන්. මාගන්ධිය සූත්‍රයේ සඳහන් වෙන අදහසාවක් සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝකින් වදෙයියේ මුසාති වාසෝ විවදේක කියන යක්මින් සමන් විසමන් ඡාතිනක්ති සකීන වාදං පටිසංවිදේය. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේටයි. සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝකින් වදෙයියේ ඒ බ්‍රාහ්මණ තෙමි රහතන් වහන්සේ කුමකට නම් සත්‍යයි කියන්නේ? මුසාති වාසෝ විවදේක කියන කුමක් නම් මුසාවයයි ගැන විවාද කරන්නේ? ඒක සත්‍යයක් නෙවෙයි මුසාවක් නෙවෙයි. මෙතනක් තියෙන්නේ අර්ධය තමයි. මුසාය කියලා සත්‍යය කියලා අරගෙන ගන්නෙත් නෑ, මුසා කියලා ගන්නෙත් නෑ. යස්මින් සමං විසමං ඡාපි නැති යමක තුල සම විසම කියන දෙකම නැද්ද? සත් තේන වාදං ප්‍රතිසංයුජේය. එබඳු වූ රහතන් වහන්සේ කවරකු සමග වාදයට පටලැවෙන්නේද? ඒ වගේම අපිට තවත් ගාථාවක් හමු වෙනවා අට්ඨදණ්ඩ සූත්‍රයේ සුත්තම පාඨී. න සමීසු න ඕමීසු න උස්සේසු වද තියෙනුනි සංසෝසෝ වීතමච්චරෝ නාදේති න නිරස්සති. ඒ එතන මොණි කියන්නේ චේත රහතන් වහන්සේ. න සමීසු න ඕමීසු න උස්සේසු වද තියෙනුනි රහතන් වහන්සේ මොණිවරයා තමන් සමයන් අතර තබා සමාන අය අතර තබා සලකන්නේත් නෑ, පහත් අය අතර දනවා සලකන්නේත් නෑ, උසස් අය අතර අපි දනවා සලකන්නේත් නෑ. තම මේ කියන්නේ අර මානිය පිළිබඳ ත්‍රිවිධ මානයන් මේ කියන්නේ. එහෙනම් කිසිම මානිය නැති කිසිම නිසාම සමයන් අතර සලකන්නේත් නෑ, හීන අය අතර සලකන්නේත් නෑ, උසස් අය අතර සලකන්නේත් නෑ. සන්තෝෂෝ වීතමච්චරෝ, මේ ශාන්ත වූ පහව කළ මතුරු බව ඇති ඒ මුනිවරයා නාදේති න නිරස්සති. මෙන්න හොඳ වචන දෙකක් මෙතෙන් ගහ වෙනවා. නාදේති න නිරස්සති, අපිට මේකට කියන්න පුළුවන් ඇදගන්නෙත් නෑ විසි කරන්නෙත් නෑ, ඇදගන්නෙත් නෑ විසි කරන්නෙත් නෑ. එතනත් වෙන අර ද්වේතාව. මේ අදහසම සුවතක සූත්‍රයේම සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. මේ නාදේති න නිරස්සති කියන වචන ගැන විශේෂයෙන් සලකලා බලනවා නම් සුවතක සූත්‍රයේ කියනවා කියවෙනවා හොඳ ගාථාවක්, උපසමානුස්සතියට පවා වටිනා ගාථාවක්. අධ්‍යත්තමීව උපසමී නාන්‍යතෝ භික්ඛු සම්පිනේ සීය, අධ්‍යත්තං උපසංකස්ස නැති අත්තං කුතෝ නිරස්සං. අධ්‍යත්තමීව උපසමී නාන්‍යතෝ භික්ඛු සම්පිනේ සීය, භික්ෂුව අධ්‍යාත්මීම සංකේදවා ගන්නේ, අනිකකුගෙන් ශාන්තිය නොපතන්නේ, නොසයන්නේ. අධ්‍යත්තං උපසංකස්ස ඇතුළත සංකේදවා ගත්ත උට නැති අත්තං කුතෝ නිරස්සං. ඇදගත්තු දේකුත් නැ, ප්‍රවිති කළ දේකුත් නැ. මේ අත්තන් නිරත්තන් කියන පද දෙක අපිට ඊට කලින් අවස්ථාවකට හමු වුණ දුක්ඛත්තක සූත්‍රයේම අත්තන් නිරත්තන් නැහිත අත්තත්ති කියලා රහතන් වහන්සේට අත්තන් නිරත්තන් දෙකම නැති කියලා. එන්න මේ අත්තන් කියන පදේ බොහෝ විට තෝරන්නේ ආත්මය හැකියටයි. ඒ විදිහේ නිරුක්තිය දීම වැරදි කියලායි අපේ අවබෝධ අපේ හැඟීම. මතක අද මේ අත්ත කියලා මෙතෙන් තේන්නේ අර නාදේති න නිරස්සති කියන එකෙන් පැහැදිලි වෙනවා. දාදාසුලෙන් එන්නේ ආත්ම නාදේති එදගෙනීම් නැත්නම් ගැනීම් අරගෙනීම් කියන අර්ථය දෙන. එතකොට ආදාත්ත කියන පදය එක්තරා විදිහක ඒ අක්ෂර ලෝපයකින් ආදාත්ත ආත්ත වෙනවා. ඊළඟට ඒ දීර්ඝස්වරයේ හස්ස වීමෙන් කෙටි වීමෙන් අත්ත වෙනවා. එතකොට ආදාත්ත අත්ත අත්ත අන්න එක නිසා ආත්මය නෙවෙයි මෙතන කියවෙන්නේ. ඇදගත්තු දේ, අරගත්තු දේ, අල්ලගත්තු දේ කියන මේ අදහසයි. එතකොට මෙන්න මේ නාදයේ තියෙන නිරස්සති ඇදගෙනීම් විසිකිලිම් කියන එක ගැන කල්පනා කරනකොට අප කලින් අවස්ථාවක අර සඳහන් කළ අර ස්වයංක්‍රීය දැන් මෙතෙන්දී අපට මතක් වෙනවා. අර අපි අර දියසුලිය ගැන කතා කරන අවස්ථාවේදීම ටිකක් නූතන විදිහේ උපමාවක් ගත්තා. ඔටෝමැටික් යන්ත්‍රයක පවා ඔටෝ බවක් නැති කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රය කියලා අපි ප්‍රකාශ කරන ඒ අපි ව්‍යවහාරකන ජීවිතව ඇත්ත වශයෙන් බලනකොට ස්වයං බවක් නැහැ. මක් නිසාද? අර ද්වේතාවන්වයි කියාවෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ජල පොම්පයක් ගැන කල්පනා කරලා බලනකොට ඒ පොම්පේ ක්‍රියාකාරීත්වයේ පැති දෙකක් පමණයි අර ඇදගැනීමක් විසිකිරීමක්. අප මේකට ජල පොම්පේ දෘෂ්ටි කෝණයෙන් ගත්තහම ඒක ඇදගැනීම සහ විසිකිරීම. ඒ ඇදගත්තු දේ වැඩෙන තැන ගැන කල්පනා කරනකොට එවැනි වචනයි යොදන්ට වෙන්නේ. එතකොට මින් පෙන්නවා අර මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානයක දෘෂ්ටි කෝණයෙන් බලනකොට එතකොට තමයි ඇදගැනීමයි විසිකිරීමයි කියලා සංකල්ප දෙක ඇති වෙන්නේ. මෙතනම අපට පේනවා මේකට වැඩි වෙන මුලාව මෝහය. ඔන්න දැන් ලෝභ දෝෂ මෝහ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලෝභ දෝෂ මෝහ කියන ත්‍රිකෝණයේ මෝහ කෝණයේ ඉඳලා විහිදෙන ඒ දෙක තමයි අර ලෝභයයි ද්වේෂයයි. ඇද ගැනීම විචිකිරීමයි කියලා අපි ව්‍යවහාර කරාට එකම ක්‍රියාකාරීත්වයක අංශ දෙකක් පමණයි. ඉතින් මෙන්න මේ හැම එකකින්ම අපට පේනවා අර ද්වේතාව පිළිබඳ මහා ගැඹුරු ධර්මතාවක්. මේක අටුවාචාරින් වහන්සේලා වැඩි සැලකිල්ලක් දක්වුවේ නැති කාරණයක්. වෙනකක් තබා ඔය ධම්මපදී ඒ කලින් අවස්ථාවක සඳහන් කළ අර මහා අමුතු විජී ගාථාවල් යක්ෂ පාරං අපාරං වා පාරා අපාරං නවිජ්ජති බ්‍රාහ්මණ වාග්යේ සඳහන් වෙනවා. රහතන් වහන්සේට ඒක මහා දලිහාම් පුදුම කියමන යක්ෂ පාරං අපාරං හා පාරාපාරං නිවිජ්ජති රහතන් වහන්සේට ඉතරකුත් නෑ මෙතරකුත් නෑ ඒතර මෙතර දෙකමත් මොනම තත්වයක් තිබෙන්නේ දැන් එතකොට මෙන්න මේ මේකල විවරණය ආශයෙන් අපිට පුළුවන් අර කියාපු අර ධාතාව අප සංහන් කළ ධාතාවට අර්ථයක් දෙන්න යම්කිසි පිළිගත හැකි අර්ථයක් දෙන්න කුල මතුලංක සම්භවං භව සංඛාරං අවක්ෂතිං මුල්පදේ අර්ථය ගන්න පුළුවන් මේ විදිහට තුලං අතුලං සමාන අසමාන කියන ඒ භේදය ඇති කරන්නා වූ භව සංස්කාරයන් මුනිවරයා හරදමි බුද්ධ මුනිවරයා තුලං අතුලං කියන ද්වේතා හටගන්වන භව සංස්කාර අතහැරදමි අජ්ජත්තරතෝ සමාහිතෝ අභින්දි කවචංගාත්ත සම්භව අධ්‍යාත්ම ශාන්ති හිම ඇලුනේ සමාධිමත්ව සංලෝහයක් බිඳලන්නාක් මෙන් ආත්ම සම්භවය බිඳදැමීම මෙමනි සන්නාය බිඳ දැමීම ඔය ඒගාථාව දේශනා කළ අවස්ථාවදී සිදුවුණු දෙයක් නොවේ සම්බෝධිය ලැබූ අවස්ථාවදීම සිදුවූ දෙයක් බෝධි මූලයේදීම සිදුවුණු දෙයක් මෙතන මේ ප්‍රකාශ කරන්නේ මෙහෙම ප්‍රකාශ කරන්නට හේතුවක් නිසාද දැන් අර බුදුරජාණන් වහන්සේ අර ආයු සංස්කාරය හැරදැන්නේ මාරයක් ඊපසරයක් නෑ ඇවිතිලි කළාට පස්සේ ඒකට අවනතව දළු දැල්මට ඒ මාරයාගේ ඇවිතිල්ලට අවනතව වගේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැරදමලා තුන් මාසකින් පස්සේ තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ප්‍රකාශ කළේ මේක දළු දැල්මට අර මාරයාගේ කීමට යටවීමක් වගේ නමුත් මෙතෙන්දී මේ ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම මාරයාට යට වුණා නෙවෙයි මාරයාගේ සන්නාහය වෙන ආත්ම සම්භවයට ඒ සන්නාහය කලින්ම බිඳලා දාලා ඉවරයි ඒක නිසා මාරයාගේ බැන්නේ මාරයාගේ ග්‍රහණයට හසුවන්නේ නැහැ කියන එකයි මෙතනින් ප්‍රකාශ වන්නේ මෙතන කියවෙන මේ භව සංස්කාරය අතහැරීම සමහර කෙනෙක් අර ඒ සූත්‍රයේ ආය සංස්කාරය අතහැරීම කියන අදහසත් එක්ක සම්බන්ධ කරන්න බලනවා නමුත් මේක මේ දෙක ආය සංස්කාරය හරදින්න දැන් භව සංස්කාරය කියලා කියන්නේ භවයේ ගොඩනගන සංස්කාර ඒ භවයේ ගොඩනගන සංස්කාර බෝධි මූලියදීම බුදුරජාණන් වහන්සේ හැරදැම්ම ඒක නිසා තමයි අර ආත්ම සම්භවය ඒ අර විඥාන නාම රූප සංසාර වටය සිඳගන්න. සින්නම් වත්තන් නැවට්ටති. අර දියතුලිය අර ජල පොම්පිය තවත් ක්‍රියා කෙරෙන්නේ නැහැ. ඒ සංස්කාරනේ. එතකොට ආය සංස්කාරය කියන්නේ වෙනම දෙයක්. ආය සංස්කාරය කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සතර ඉද්ධපාද භාවිතය නිසා බුදුරජාණන් වහන්සේට සමන් වහන්සේගේ ආයුෂ දීර්ඝ කර ගැනීමට තිබුණු ශක්තියයි තිබුණු හැකියාවයි ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ නිසි අවස්ථාවේදී ආරාධනා නොකළ නිසා බුදුරජාණන් වහන්සේ සාපාලකයේ තියෙන ස්ථානයේදී ඒ ශක්තිය අතහැරියා. ඒ අතහැරීම ඒ සූත්‍රයේම සඳහන් වෙන හරියට අර යමක් වමාලා දැම්මා වගේ සංකෝපණිතං ආනන්ද තථාගතින චත්තං වන්තං මුත්තං පහිනං පත්නිස්සත්තං ඔත්තත් වාල් සංඛාරෝ ආදී වචින් හේදියක් සඳහන් වෙනවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ වේලාව පැන්නට පස්සේ ආරාධනා කළා අනේ කල්පයක් තව වැඩි ඉන්න කියලා. එතකොට නෑ දැන් වෙලාව පහු වුණා. මක් නිසාද දැන් මේක මං වමාරලා දාලා ඉවරයි. ආයි ජීවිතේ සඳහාවත් මං මේ වමාරපු වචන ඒ නැවත මේ වමාරපු ආයු සංස්කාරය තමත් ගන්නේ නෑ ඇතුළට කියලා එහෙම ප්‍රකාශ කළා. ඒකට ආයු සංස්කාරය වෙනමයි භව සංස්කාරය වෙනමයි. දැන් මෙන්න මේ විදිහට තේරුවාට පස්සේ තේරුවාම අපිට පේනවා අර මේ ද්වේතාව මේ අපි මෙතන විස්තර කළ මේ ද්වේතාව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම නිසායි මේ සියලුම ඇලුම් ගැටුම් මුලාලුම් ලෝකයේ ඇති වෙනවා. අර දාම් ඇදලා ඇදීමට අර පිළ දෙතුනට පස්සේ තමන් මේ යාළුවෝ දෙන්නේ ගාව අමතක වෙන්න වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ මහසියුන් ගැටලුවා. මෙන්න මේ දේතාව අවබෝධය තුලින්ම ජය ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ භාවනා මනසිකාරකම් වලින් නොයෙකුත් සිදි අවස්ථාවල දක්වලා තිබෙනවා. ඉතාම හොඳ නිදසුනක් තමයි සූත්‍රාගත ධාතු මනසිකාර ක්‍රමය. මේ ගැන කර්මක් දුරට අප සඳහන් කළක් තිබෙනවා ධාතු විභංග සූත්‍රය ගැන සාකච්ඡා වුණු දේශනාවේදී. නමුත් මේ අවස්ථාවේදීත් වඩාත් ප්‍රතිපදාවට එල්ල කළා මේ ධාතු මනසිකාර ක්‍රමය ගැන විග්‍රහ කරපු අපට පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා අත්තිපදක සූත්‍රයෙන් ඒ අවශ්‍ය පාඨයක් උද්ෘත වශයෙන් දක්වන්න. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, කතමාචාවුසෝ පඨවිධාතු. පඨවිධාතු සියා අධ්‍යාත්මිකා සියා බාහිරා. කතමාචාවුසෝ අධ්‍යාත්මිකා පඨවිධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්නම් සිවතිනම් සේතාලෝමා නඛාදං තාතචෝ මං සංහාරු වච්චියක් නිජාවක් සංහදයන් ගතනම් කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං හරිවිසං යම් මහපන අඤ්ඤම්පි කිංකි අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්නම් අයං මුචිතාවුසු අජ්ජත්තිකා පඨවිධාතු විධාතු පඨවිධාතු රේරේසා සංගේතං මම නීසු හමස්මි මෙනීසු වත්තාති යෝමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨප්පං ඊළමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතියා නිපුංජති පඨවි ධාතියා චිත්තං විරාජේති විරාජහස එයත්මි කුමක්ද පඨවි ධාතුව? පඨවි ධාතුව නම් කවරේද? පඨවි ධාතුව ආධ්‍යාත්මකද විය හැකියි බාහිරද විය හැකියි? කුමක්ද කිමිද එයත්මි ආධ්‍යාත්මික පඨවි ධාතුව? යම් තමාට අජ්ජත්තං පච්චත්තං ආදී පදයි නම් අපි ප්‍රකාශ කරා, අපි තේරුම් කරන්න උත්සාහ කරන්නේ අජ්ජත්තං කියන එක තමා පිළිබඳ කියලා කියන්න පුළුවන්. පච්චත්තං කියලා කියන එක අපිට තමාට විශේෂ වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවට සමහර විට අර්ථය පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් ඒ අජ්ජත්තං කියන එක තමා පිළිබඳ කියලා කියන්න පුළුවන්. පච්චත්තං කියලා කියන එක අපිට තමාට විශේෂ වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවට සමහර විට අර්ථය පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් ඒ ඊටත් වඩා අමාරු පදයි සමහර විට දක්වලා තිබෙන්නේ. අපි මේ ටිකක් තේරුම් ගන්න පුළුවන් ඕන දෙයක් නිසා ධර්මය ටිකක් විස්තර කරන්න බලනවා. අජ්ජත්තං තමා පිළිබඳ, තමාට පච්චත්තං සමාට විශේෂ වූ, අජ්ජත්තං පච්චත්තං කක්කලං රළු හරිගතං ගුරුසු. අපි ඒකට රළු පරළු කියලා කියමු. රළු පරළු කක්කලං හරිගතං උපාදින්නම් පාදින්නම් කියන එකේ ප්‍රණයිකුත් අර්ථ ભેද තියෙන්න පුළුවන්. නමුත් මෙතන වඩා සූත්‍ර අර්ථයට තේරුම් අනුව ගත්තොත් තමාගේ සිරුරට අයත් සියල්ලා ගන්නාලද කියලා කියන්න පුළුවන්. උපාදින්නම් එනම් ඊළාට සඳහන් කරනවා කෙස්ලොම්නිය දක්සම් මස්නහරයට ඇටමිදුළු වකුගඩුව හදවත අක්මාව දලගුව බඩගිව හදවත අක්මාව බඩගිව පපු මාස අතුණු අතුණු බහන් නොපැසුණු අරමල හෝ අනිකුත් එළනිම වූ ඒ අජ්ජත්තම් පච්චත්තම් ආදී වශයෙන් දැක්වීමට පුළුවන් තවත් යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ සියල්ලම ඒ ආධ්‍යාත්මික පඨවි ධාතු වශයෙන් සැලකන්න පුළුවන්. බාහිර පඨවි ධාතුව කියන එක ගැන අමුතු විස්තර අවශ්‍ය නැති නිසාම ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ නැහැ. ඒක ඕනකින් තේරුම් ගන්න පුළුවන්. සිරුවේ තිබෙන දේවල් හැර අනිත් බාහිර දේවල් එතකොට යාචාසෝ අධ්‍යාත්මික පඨවි ධාතු යාච බාහිර පඨවි ධාතු පඨවි ධාතු රේවේස. මෙන්න මේ වාක්‍යයයි තාමත්ම වැදගත්. එවැත්නි යම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද යම් බාහිර පඨවි ධාතුවක් වේද ඒ දෙකම හුදු පඨවි ධාතුව මේ ඒ දෙකම එකයි කියන එක. පඨවි ධාතු ඒව ඒසා ඒ දෙකම ඇත්ත වශයෙන් පඨවි ධාතුවම පඨවි ධාතුව හැටියට කල්පන දෙකම එකයි. තන් නේතං මම තන් න ඒතං මම න ඒසෝ හමස්මි න මේ ඒසෝ අක්තාති යෝ මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දැක්කම අන්න ඒ පටවි ධාතුව මෙය මගේ නොවේ, මෙය මම නොවේ, මෙය මගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දැකිය යුත්තේ යථාභූත වශයෙන් ඇතිතතු පරිදි දැකිය යුත්තේ යෝ මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවිධාතියා නිබ්බින්දති පඨවිධාතියා චිත්තං විරාජේති. මෙසේ යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාමින් දැකලා පඨවිධාතුවෙන් පඨවිධාතුව පිළිබඳව කලකිරෙනවා, නිබ්බිදාව ඇති කරගන්නවා. පඨවිධාතියා චිත්තං විරාජේති, පඨවිධාතුවෙන් චිත්ත මෑත් කරගන්නවා. මේ විරාජේති කියන පදයේ එක්තරා අර්ථඡායාවක් තියෙනවා. අප කලින් අවස්ථාවක සඳහන් කළා සාමාන්‍යයෙන් අප ඇන්වල්ම කියන අදහසින් මේ විරාග කියන පදේ තෝරන්නේ. තවත් මේකේ අර්ථ ඡායාවක් කියලා කියන්න පුළුවන්. එහෙම අර්ථ ඡායාවක් තිබෙනවා. හරියට අර වර්ණයක් සේදී යාම, පාටක් නැකී යාම කියන අර්ථයකුත් දෙනවා. ඒකට නිදසුනුත් අපි මම හිතන්නේ කලින් අවස්ථාවක සඳහන් කළා. දැන් පීතියාච විරාගා
ප්‍රීතියේ ප්‍රීතියේ ගෙවි යාමි කියලා ගන්න පුළුවන්. අවිජ්ජා විරාග ආදී මේ පදේ දන්නේ අන්නර විරාග කියන පදේ තියෙන අර විශේෂ අර්ථච්ඡාය. දැන් මෙතෙන්දි අපිට කියන්න පුළුවනි පඨවි ධාතුවෙන් පඨවි ධාතුව සිටේ ඇඳිලා තිබෙනවා නම් ඒ සායම මකා හැරීම වගේ දෙයක් මෙතනින් කරන්නේ නිබ්බිදාවමයි. එතකොට ඇතුළත පඨවි ධාතුවක් බාහිරව ඇති පඨවි ධාතුවක් කුතු එකක් මාර්ග හැටියට අරගෙන ඉන්නේ. කියන කුතු පඨවි ධාතු වශයෙන් සැලකීමෙන් සිදුවන්නේ කුමක්ද? තණ්හා මාන දිට්ඨි වලට ඇති පදනම බිඳ වැටෙනවා. තණ්හා වශයෙන් යමක් අයත් කරගන්න නම් ඒ දේ වෙනම තිබෙන්න ඕන, මා වෙනම තිබෙන්න ඕන. ඒ තම්මම කියලා කියනකොට එතනම දෙවතාවක් තිබීම ඒක යකින් උපඤ්ඤාත වශයෙන් යකින් තිබෙනවා. ඒතන් මම කියලා කියන්නේ මම මෙය මගේ කියලා කියනකොට මා වෙනමයි, ඒ මගේ දේ වෙනමයි. ඒතන් මම ඊසු අහං අස්මි. ඒ මාන වශයෙන් දැන් තණ්හාවට අර විදිහට මානිය ගැන හිතනකොටත් ඒත් එහෙමයි. ඊසු අහං අස්මි, මෙය මම දෙමි. දැන් කණ්ණාඩියේ මූණ බලනකොට මේ මමයි කියලා කියනකොට එතන අර කණ්ණාඩියේ තියෙන පිළිතුරු එකයි තමා කියලා මේ ගන්න එක වෙනමයි. මොන ඉතින් මහා පුදුම පැරලිලක් මෙතන තියෙනවා. නැහේසුහම එතකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ විරුද්ධාර්ථය. ඒතන් මම කියලා ගන්නේ නැහැ. ඒසුහමස් මෙය මම වෙමි කියලා ගන්නෙත් නැහැ. ඒසු මෙයත් අනිය මගේ ආත්මය කියලා ගන්නත් ගන්නෙත් නැහැ. එහෙම නොගන්නේ මක් නිසාද? අර දෙකම එකයි. මෙතන මනින්න බෑ. මනින්න ඉඩක් නැහැ. වෙන් කරන්න ඉඩක් නැහැ. ඔන්න ඔය විදිහට මෙන්න අපිට පේනවා මෙතන කෙරෙන්නේ එක්තරා විදිහකට පිළ බෙදීමක් නැති කිරීමක්. පිල් බෙදීම නැති වෙනකොට දාම් මැදීමකුත් නැහැ. ඇත්ත වශයෙන්ම මෙතන තිබෙන්නේ උපාදින්න අනුපාදින්න දෙක අතර තිබෙන්නේ පිල් බෙදීම, එක්තරා විදිහක ධාන්‍ය දීම, ධාන්‍ය දිල්ලක් තිබෙන්නේ. උපාදින්න අනුපාදින්න කියලා අපි ගත්තොත් දැන් ශරීරයට අයිති රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරත් ශරීරයෙන් පිට තියෙන ඔය ආහාර පාන ආදී අවශ්‍ය වාතාවරණයෙම තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ හතරක් ගත්තොත් මේ දෙක අතර තියෙන එක්තරා විදිහක ධාන්න දිල්ලක්. මේ ධාන්න දිල්ල නිසා තමයි ඔය කායික වශයෙන් වාපිච්චෙන් කෝපෙම ඇති වෙන්නේ, තුන් දොස් කිපීමක් ඇති වෙන්නේ. මානසික වශයෙන් ලෝභ දෝෂ මොහ සාග දෝෂ මොහ ආදී වශයෙන් මේවා ඒ තුන් දොස් කිපීමකුත් සිදු වෙනවා. මේ ඔක්කොම සිදු වෙන්නේ අන්න අර මේ දෙකක් හැටියට ගන්නේ. අන්නේ කියන ඔය ද්වේෂතාවේ යට තිබෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව වටහාගෙන මේ සමහන් කිරීමයි එතකොට මේ යෝගාවචරයට කරන්ට වෙලා තිබෙන කාර්යය. මෙන්න මේ දෙක අතර තිබෙන මේ පරතරය අහක් කරාම ප්‍රශ්නයක් නෑ. එතන කොටිම කියනවනම් ප්‍රශ්නයක් නෑ. හිත උපේක්ෂාව දැන් ධාතු මනසිකාරයේ උපේක්ෂාව වඩා ගැනීම සඳහා පාලිච්චි කරන බව අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මේක ඇතුළේ තිබෙන්නේ මොකක්ද අදහස කියන එක සමහර විට කල්පනා කරන්නේ නැහැ. මේ ශරීරයේ කෙසුදම් නියදත් සම්මාස ආදී එක් එක් දේවල් වලට අප දුන්න යම්කිසි විශේෂ වැදගත්කමක්, විශේෂ වටිනාකමක් තිබෙනවා. සමහර ශරීරයේ ඔය බාහිරව පෙනෙන දේවල් වලට අප විශේෂ ඇල්මක් දක්වනවා, පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. ඇතුළත තිබෙන දේවල් හංගගෙනම ඉන්න උත්සාහ කරනවා. බඩවැල් ආදී අතුරු බහන්න ආදී. එතකොට මේවා මේ ඔක්කොම නිර්විශේෂ වශයෙන් ගත්තාම මේ පතවි ඔක්කොම පතවි කියලා ගත්තාම මෙතන තියෙන උපේක්ෂාව අර අප හොඳ හැටියට මනාප හැටියට සැලකන දේවල්ට ඇල්ලීමකුත් නැහැ. ඔය අසුචි ආදී දේවල් පිළිබඳව ඒවා පිළිබඳව පටිගියක් අමනාපයකුත් නැහැ. පතවි අනේ ඔන්න ඔය විදිහට. එතකොට ධාතු මනසිකාරයේ නියම ගැඹුරු වර්ගය තිබෙනවා. මේ ධාතු හතරට දාලා ගත්තාම මෙතන උපේක්ෂාවයි එතන උපේක්ෂාවටයි හිත යොමු වෙන්නේ. මේක වඩාත් පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර පස්සේ. පුනිස පරම් භික්ඛවේ භික්ඛු නමේව කායං යථාටිණං යථාපණිතං ධාතු සෝපච්ච වික්ඛති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තිතේ යථායි භික්ඛවේ චක්ඛෝ ගෝඝාතකෝ වාරෝ ඝාතකං තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහපත්ති බිලසෝපටි විපදිත්වානි කින්නෝවා සාදී වශයෙන් ඒ ධාතු මනසිකාරය පිළිබඳව ප්‍රකාශ කෙරෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ. නැවත දේ මහානතෙම මේ කය යථාතිතං යථාපනිතං. මෙතනත් එක වැදගත් වචන දෙකක්. කය ඔහි තිබෙන හැටියටම මේවා අනුදත්න ඇතුළට දාලා මේ පරමාණු විග්‍රහයක් නෙවෙයි මෙතන කෙරෙන්නේ. මේ තියෙන හැකියනම තමයි. පතරි දාන යථාත්‍ය සිතං යථාබණි හිත. ශරීරයේ ওই සිටි පිහිටි ආකාරයෙන්, සිටි ආකාරයෙන්, පිහිටි ආකාරයෙන් ධාතු වශයෙන් මෙහි කරනවා. ප්‍රත්‍යක්ෂා කරනවා. මේ කයෙහි පතරි ආපෝ තේජෝ ආයතන ධාතු හතර තිබෙනවා. අත්ත වශයෙන් මෙතන කෙටියෙන් මේ සඳහන් වෙන්නේ මේවා අනිත් සූත්‍රවල සංකීර්ණ විස්තර වශයෙන් ප්‍රකාශ කරන නිසා මේවාට ශරීරයෙන් ගත යුතු නිදසුන් එතකොට මෙන්න මේ ධාතු හතරේ හැටියට දකින්නවා මේක උපමා කරපු එකක් මෙතන විශේෂයි උපමාවක් මෙතන විශේෂත්වයක් තියෙනවා හරියට අර දක්ෂ ගවයින් මරන්නෙක් හෝ ඔහුගේ අතිරැස්සෙක් හෝ එළදෙනක් මරලා කොට කැබලි කරලා තිමු මහා සංගිය දවාගෙන විකුණන්න ලෑස්ති වෙලා ඉන්නකොට අර ගව දෙනක කියන ඒ සංඥාව නැහැ. ඒ වගේම මේ මස් මොන දෙනකින් ආවද කොහෙන් ආවද කියන ඒ හැඟීමකුත් නැහැ. මේවා මස් කැබලි කියන ඒ සංඥා විතරයි තියෙන්නේ. අන්නේ විදිහේ අර නිර්විශේෂත්වය එකක් අනිකකින් වෙන් කර නොගෙන සංකර අර ඒ ධාතු හතරටම දැම්මම අර සිත ඉබේටම උපේක්ෂාවට නැඹුරුවන්නේ. ඒකට උපාදින්න අනුපාදින්න අතර තියෙන පිළිබෙදීම වගේම තවත් පිළිබෙදීමක් තිබෙනවා. ඒකත් මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ අප කලිනුත් සාකච්ඡා කළා. ඒ පිළිබෙදීම තමයි සමාන සහ අනුන් පිළිබඳ පිළිබෙදීම. ඒක නිසා තමයි මේ ඔය ජාතමනසිකාර පබ්බේ අවසාන වෙනකොට ඉති අජ්ජත්තං වාකාය ඒකාය අනුපස්සී විහෙති බහිද්ධා වාකාය ඒකාය අනුපස්සී විහෙති. අජ්ජත් බහිද්ධා වාකාය ඒකාය අනුපස්සී විහෙති. මේකේ සමාගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ, අනුන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ, සමාසහන කියන එතනක් වෙන්නේ අර දෙගොල්ලම එකයි කියන එක වගේ. අර ද්වේතාවට පහරයි දෙන්නේ මෙතන. සමාගේ තියෙන්නේ මෙන්න මේ ධාතු අතර, භාවුන්ගේ තියෙන්නේ මේ ධාතු අතර. සමා යථායිදං තථායිදං යථායිදං තථායිදං කියන මූල ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන කාක් තමයි මෙන්න මේ මේ කියන සම්මර්ෂණය කෙරෙන්නේ. මේනුත් අපට පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ විග්‍රහයනුත් සිත එක්තරා විදියකට අර නානත්වයේ ජඩිලයි අපේ සිත් පවතින්නේ. බාහිර ලෝකයේ ඒ වර්ණ සංස්ථාන ආදී අනුව අප ඒ දෙයට නම් දීලා සංකල්ප හැටියට ඒවා වෙන් වෙන් කරලා දක්වනවා. ඒක මහා හිතට වදයක්. ඒ නානත්ව සංඥාවෙන් සිත ඒකත්ව සංඥාවට ගෙනීම පියවරක් හැටියට ගන්න පුළුවන් මේක. මේ ධාතු මනසිකාරය. මෙතන තියෙන්නේ ධාතු හතරක් පමණයි. හිත බොහොම සැහැල්ලුයි එතකොට. අන්න ඒකට තමයි සතිපට්ඨාන සූත්‍රයේ අර ගැඹුරු අර්ථය අපට මතු කරගන්න පුළුවනි. මේන් අපට පෙන්නනවා මේ සූත්‍රාගත ධාතු මනසිකාර ක්‍රමයේ මූලික පරමාර්ථය ධාතුයෝ ශුන්‍යතෝ පස්ස කියන බුද්ධාවාදයට අනුව ධාතුන් ශුන්‍ය වශයෙන් සැලකීමයි. ධාතුන් ශුන්‍ය වශයෙන් බලව කියන බුද්ධාවාදයට අනුව මේ ධාතුන්ගේ ශුන්‍යත්වය වටහාගෙන පටලියා පෝතේජෝ ආයෝ කියන මේ ධාතුන්ගේ ශුන්‍යත්වය වටහා ගැනීමයි ඒ සූත්‍ර ධර්මයේ වලේන ධාතු මනසිකාර්කමේ පරමාර්ථය. නමුත් යම් කිසි හේතුවක් නිසා සමහර විට භෞතිකවාදයට නැඹුරු වුණු දර්ශනවල භාරතීය දර්ශනවල බලපෑම නිසා දු මෙන්න මේ කියාපු මේ සරල ධාතු මනසිකාර්කමේ වෙනුවට සංකල්ප විතර්ක මගින් ධාතු මේ පටලියා පෝතේජෝ ආයෝ කියන ධාතු හතර සිටේ සැලපදියම් කර ගැනීම කරන උත්සාහයක් වැනි ශාස්ත්‍රීය පර්යේෂණ යම් යම් නිකායවල ඇතිවෙන්න පටන් ගත්තා. නිකායන් පැනනගිනකොට ඉස්සෙල්ල බලාපොරොත්තු වුණේ මේ පටවියාදී ධාතුන් සිතෙන් මකා හැරීම. මේ අති දීර්ඝ කාලයේ අනාදිමත් කාලයක සිට සත්ව සංතානයේ ඇඳිලා තිබෙන පටවියාකෝ තේජෝ ආයෝ කියන මේ භූතීන් හතර දෙනාගේ රූප මේවා මකල හැරීමයි මුලින් තිබුණ පරමාර්ථය. නමුත් පහු වෙනකොට මේක හරියට අර භෞතිකවාදී දර්ශනවල පරමාණුවාදයට අනුව කෙරෙන විග්‍රහ වගේ මේවා බෙදන්න පටන් ගත්ත කෙස් පලන තර්ක වාචාර්ථයනුවත් බලනකොට කෙස් පලන තර්ක වලින් මේ පඨවි ධාතුව සිතේම තවත් සැලපදියම් කරගන්න හොඳට පින්තාරු කරගන්න උත්සාහයක් බවට පත් වුණ මේ ශාස්ත්‍රීය පර්යේෂණ. මේ ගැන අපිට ටිකක් කල්පනා කර බලන්න විදිහ දෙනවා. සමහර විට ආචීර්ණ කල්පයට ටිකක් ඈත් වෙලා. එතකොට මෙන්න මේක නිසා ඇත්ත වශයෙන්ම අර නිවන් මඟ ඇහිරෙන තත්වයක් පවා ඇති වුණා කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පර්යේෂණයේ වගේ දෙයක් නොවේ. ධාතු හතර පිළිබඳ පර්යේෂණයේ ඒ විදිහේ දෙයක් නොවේ. සංයුක්ත නිකාය නිධාන සංයුක්තියේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන් හතර පිළිබඳව කළ පර්යේෂණ ප්‍රතිපල. පඨවි ධාතු යනාම් භික්කවේ අස්සාද පර්යේෂණං අසරි. යෝ පඨවි ධාතු අස්සාදෝ සදජ්ජගම යාවතා පටවි ධාතු යා සාද අසාදු සංඥායමී සෝ සුදිට්ටු පටවි ධාතු යාම් භික්කවේ ආදීනව පරියේෂණං අචරි යෝ පටවි ධාතු යා ආදීනව සදජ්ජගම යාවතා පටවි ධාතු යා ආදීනව සංඥායමී සුදිට්ටු පටවි ධාතු යාම් භික්කවේ ආදී අනිස්සරණ පරියේෂණං අචරි යම් පටවි ධාතු යා නිස්සරණ සදජ්ජගම යාවතා පටවි ධාතු යා නිස්සරණ පඤ්ඤායමී සංසුදිච්ඡ මේක තේරුම මහණෙනි මම පටවි ධාතුවේ ආස්වාද පරියේෂණයේ හසුුණා ආස්වාදයේ ස්වමින් ගමන් කළා යෝ පටවි ධාතු යා ආස්වාදෝ සදජ්ජගම පටවි ධාතුවේ යම් ආස්වාදයක් වේද මම ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තා ලබා ගත්තා යාවතා පටවි ධාතු ආස්වාදෝ පඤ්ඤායමී සෝ සුදිට්ඨෝ මාන් ලබා නොගත් පටවි ධාතුව පිළිබඳ යම් ආස්වාදයක් වේද ඒකත් මම ප්‍රඥාවෙන්ම දැක්කා ඒ වගේම පටවි ධාතු යාම් භික්කවේ ආදීනව පරිගේසණං අචරි ඊළඟට මම පටවි ධාතුවේ ආදීනව සොයමින් ගියා මේවා ලෝහත් සංසාරී කළ පරිශ්‍රණයයි මේ එක ජීවිතයක නොවේ ආදීනව සොයමින් ගියා යෝ පටවි ධාතුවේ ආදීනව සදජ්ජ තම පටවි ධාතුවේ යම් ආදීනයක් වේද මම ඒක ලැබගත්තා ඒක මම දැනගත්තා යාවතා පටවි ධාතුවේ ආදීනව සංඥායමී සුසුදිච්චු යම් තාක් පටවි ධාතුවේ ආදීනව පක්ෂයක් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා පටවි ධාතු යාම් භික්කවේ නිස්සරණ පරියේෂණං අචරි මහණෙනි මම පටවි ධාතුවේ නිස්සරණය පටවි ධාතුවේ නික්මීම සොයාගෙන ගියා යම් පටවි ධාතුවා නිස්සරණං සදජ්ජගම පටවි ධාතුවේ නික්මීමක් නිස්සරණයක් වේද ඒ මම ලැබගත් යාවතා පටවි ධාතුවා නිස්සරණං සංඥායමී සංසුදිච්ඡං පටවි ධාතුවේ යම් නිස්සරණයක් වේද යම් තාත් නිස්සරණයක් වේද ඒද මම ප්‍රඥාවෙන් දැනගත්තා උන්නෝකයේදී බුදුරජාණන් වහන්සේ පටවි ධාතු මේ ධාතු හතර පිළිබඳව කළ පරිශ්‍රණය පටවි වගේම අනිත් ධාතු පිළිබඳවත් මේ විදිහට සඳහන් වෙනවා මේ සූත්‍රයේ. මෙතන මේ ආස්වාද කියලා ප්‍රකාශ කළේ ඒක ඒ සූත්‍රයේම සඳහන් වෙනවා පටවි ධාතුව නිසා ඇතිවන සුඛ සෝමනස්ස දෙක. සැප සෝමනස්ස ප්‍රේද පටවි ධාතුව කරන කොටගෙන අන්න ඒකයි ආස්වාදි කියලා කියන්නේ. මෙතන ආදීනව කියලා ප්‍රකාශ කළේ පටවි ධාතුවේ යම් අනිත්‍යතාවක් ක්ෂය වෙන වියය වෙන වෙනස් වෙන ස්වභාවයක් ඇද්ද ඒයි ආදීනවය. නිස්සරණය හැටියට ප්‍රකාශ කළේ පටවි ධාතුවේ ඇති ඡන්ද රාගය පටවි ධාතුවේ පිළිබඳ ඡන්ද රාගය නැති කිරීම ප්‍රහාණය ඡන්ද රාග ප්‍රහාණය මෙන්න මේ පරිශ්‍රණයේ ප්‍රතිඵල අනුවයි බුදුරජාණන් වහන්සේ අපට මේ වෙනකක් සබා සිව්පස පරිභෝගිය පවා දක්වා වදාළේ ඒක හොඳට ප්‍රකාශ වෙනවා අරියවංශ සූත්‍රයේ එහෙම ඔය සිව්පස පරිභෝගිය පිළිබඳව සඳහන් වෙන තැන කියවෙනවා පාඨ කීපයක් සඳහන් වෙනවා ඒ එක් එක් දැන් පින්දපාත ආදී පිළිබඳව එහෙම ලද්දාච පින්දපාතං අගතිතෝ අමුච්චිතෝ අනච්ඡාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණපඤ්ඤෝ පරිභිජ්ජති. එතන අර අගතිතෝ අමුච්චිතෝ අනච්ඡාපන්නෝ කියන්නේ තෘෂ්ණාවට ලෝභයට විජුකමට එයින් බැඳී නොබැඳී කියන එක අගතිතෝ එයි නුමුලාව ඊට යට නොවී අමුච්චිතෝ අනච්ඡාපන්නෝ එයින් අපට පේනවා ඒකේ ආස්වාද පක්ෂිය. ඒ ආස්වාද පක්ෂියෙන් දෙවෙනි එකයි. ඊළඟට ආදීනව දස්සාවි ඒකේ ආදීනවත් තේරුම් අරගෙන සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගැනීම පමණක් නොවේ. ඒ ආහාර නිසා ඇතිවිය හැකි තව නොයෙකුත් ඒ ආදීනව රාශියක් තිබෙනවා. ඒ වගේම නිස්සරණ පඤ්ඤා මේ ආහාරය ගන්න මේ ආහාරය නැති කිරීම සඳහා වෙන විදිහකින් කියනවනම් ආහාරං නිසා ආහාරං පජහත කියලා ප්‍රකාශ කළා වගේ ආහාරය ගන්න ආහාරයෙන් අද ආහාරයෙන් පිළිට කරගෙන ආහාරය අතහරින්නයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර අපට උපදෙස් දෙන්නේ ආහාරං නිසා ආහාරං පජහත අන්නේ විදිහට නිස්සරණ පඤ්ඤා මේ නික්මීම සඳහා ආහාරයෙන් මිදීම සඳහා ආහාරයෙන් ගන්න මේකත් බැලුවම අර අනික් කලින් කියාපු අර ප්‍රහිලිකා කියනන් වගේම ගැඹුරු අදහසක් ඉතින් වන් අපිට පේනවා මෙන්න මේ ධාතු මනසිකාරයේ මූලික පරමාර්ථය කුමක්ද සංකාලික මේක කොයි පැත්තටද වැටුනේ කියලා මේ ධාතු හතර පිළිබඳ හරියට අර සංඥාව කියන එක මිරිඟුවක් මේ මිරිඟුව ඔස්සේ දුවන්න වගේ සංකල්ප විසර්ක මගින් මේ ධාතුන් හතර ඔස්සේ සොයන්න යාම ඇත්ත වශයෙන්ම අර විද්‍යාඥයින්ට භෞතික විද්‍යාඥයින්ට අයිති දෙයක් මෙතන වමනා කරන්නේ මේ අපි දීර්ඝ සංසාරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර නිසා සත්ව සංඥාවේ සත්වයා තුළ ඇඳී තිබෙන රූප සංඥාවෙන් නිදීමයි. රූප සංඥාව මකා දැමීමටයි බුදුරජාණන් වහන්සේ මේ සම ක්‍රමයක්ම අපට උගන්වා වදාළේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්ම හතර නිසා අප තුල තිබෙන එක්තරා රූප සංඥාව. ඒ රූප සංඥාව නිසා තමයි මේ නිමිති ගන්නෙ. ඒ හතරම ඇත්ත වශයෙන්ම අනිත්‍යයි. නමුත් ඒවා නිසා ඇති කරගත් රූප සංඥාවල් අපේ සිත්වල පළපදියම් වෙලා තිබෙනවා. සාමත්ම ඈත සංස්කාරයේ ගත්තු නිමිති තමයි ඔය සමහර කෙනෙක් ඔය සමහර විට ඒවා ඇලුම් හෝ බැඳුම් හැටියට ගැටුම් හැටියට අරගෙන දීර්ඝ කාලයක් මේ සංස්කාරය වඩන්නේ ඒවයි. කොටින්ම වෙන විදිහකින් කියනවා නම් විතර්ක ප්‍රපංච. විතර්ක ප්‍රපංච වැඩෙන්න පටන් ගන්නෙ මෙන්න මේ රූප සංඥාව. සිතේ පළපද රූප සංඥාව එහෙම නැත්නම් වෙන විදිහකට කියනවා නම් වර්ණ සංඨානාදී අනුව වර්ණ සංඨාන වර්ණ කියලා සංඨාන කියලා කියන්නේ ඒවායි වර්ණය අනුව ඒවායි හැදරුව අනුව අප එකක් තව එකකින් වෙන් කරගෙන ඒවට නමක් එහෙමත් දාගෙන ඇලුම් බැඳුම් වලින් ඒවා වටිනාකම් ආදී මේවා තවත් සිතේ පළපදියම් කරගෙන ඒ විදිහ නිමිති ඇති කරගන්නවා සිතේ. ඒවටම තමයි අර සංඥා අනුසය කියලා කියන්නේ. අර කලින් මදුපිණ්ඩික සූත්‍රයේ එහෙම සඳහන් වුණා සංඥා නානුසෙන්ති කියලා. රහත් සිතෙහි සංඥාවන් අනුසය වශයෙන් පවතින්නේ. නමුත් සාමාන්‍ය නොරහත් සිතෙහි යම් කිසි ප්‍රමාණයකට මේ සංඥා අනුසය වශයෙන් පවතිනවා. මේ සංඥා අනුසය පිහිට කරගෙනයි මේ විතර්ක ප්‍රපංච වඩමින් මේ තම තමන්ම මේ සංසාරේ දුක් වඩා ගන්නෙ. මෙන්න මේ නිමිති සිතින් ගිලිය යාමට නම් මේ පඨවි ආදී ධාතුන් හතරේ අර ආදීනව පක්ෂය අවධාරණය කරන්ට සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල බොහෝ සූත්‍රවල මේ පඨවි ආදී මේ ධාතුන්ගේ අනිත්‍යතාව ගැන සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළේ. මේක 아무තු පරමාණු ආදී අධේශනා කරන්න නෙවෙයි ඒක කළේ. දැන් මේකට ඉතාමත් හොඳ නිදසුනක් මුන්න අපට මේ සමහර සූත්‍ර වලින් හෙළි වෙන දක්වන්න පුළුවනි. මේ බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කළේ මේ භවනාටකයේ ඇති නිස්සාරත්වය තේරුම් කිරීමටයි. මේ භවනාටකයක් මවන රූප සංඥාව සත්‍යයේ සිත් වලින් ඉවත් මකා හැරීමටයි. දැන් සංස්කාර කියන වචනය අප නිතර ප්‍රකාශ ව්‍යවහාර කරනවා. නමුත් මේකට තවත් අර්ථයක් අපිට අපි අර සිනමා දර්ශන ආදී එහෙම නැත්නම් නාට්‍ය දර්ශන ආදී උපමා දක්වන අවස්ථාවක ප්‍රකාශ කළා. සංස්කාර කියලා කියන්න පුළුවන් ඔය නාට්‍යයක සැරසිලි ආදී සැරසිලි ආරෑඳීම් ආදී සියල්ලම සංස්කාර හැටියට හඳුන්වනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ මහා පොළොවේ කථාන්තරය සමහර සූත්‍රවල දේශනා කරලා තිබෙනවා. ඒක නූතන විද්‍යාඥයන් කරන්න වගේ මේ විද්‍යාත්මක ගවේෂණයක් නෙවෙයි ඒක. මේ මහා පොළොවේ ඇති වුණු හැටි මේක විනාශ වෙන හැටි එහෙම ප්‍රකාශ කළේ මෙන්න මේ අපි මේ රඟපෑම් වලට මේ සංසාරයේ කරන රඟපෑම් වලට වේදිකාව වශයෙන් තමයි එහෙම නැත්නම් වේදිකා සැරසිලි වශයෙන් තිබෙන මේ මහා පොළොවේ ඇති අනිත්‍යතාව පෙන්වා දීමෙන් ඒ ගැන නිබ්බිදා විරාගයක් ඇති කිරීමයි අදහස. මේ මහා පොළොව වේදිකාවේ ඇති වෙන මේ පෙන්눔 කරන මේ සංස්කාර නාටකයේ තියෙන සංස්කාර අපේ හිත්වල යටින් බොහොම තදින් කාවදිනවා. සංඥා අනුසය වශයෙන් කාවදිනවා. ඒ නිසා තමයි මේ භවයක් වැඩෙන්නේ. සමක්‍රමී භවය වැඩෙන්නේ. අන්න ඒක කැඩීමටයි බුදුරජාණන් වහන්සේ යම් යම් සූත්‍රවල මේ මහා පොළොවේ කථාන්තරය අපට ඉදිරිපත් කළ තිබෙන්නේ. දැන් හොඳ නිදර්ශනයක් අග්ගඤ්ඤ සූත්‍රය. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන හැටියට කල්පාරම්භයේදී මේ ලදරු පෘථිවිය තනිකරම අන්ධකාරයේ ගැලුණු ජලයෙන් වැසුණු එකක්. ඒ කාලයේ හිටියේ අර ආභාසර ලෝකෙ මුචුතව මේ පෘථිවිය පහළ වුණු සත්ත්වයින් විශේෂයක්. උන්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. මනෝමය පීති භක්කා සයන් පබා අන්තරික්ෂතර ආදී වශයෙන් දක්වනවා. මනෝමය කයක් ඇති ප්‍රීති ආහාර කරගත් තමන්ගේම ශරීර ආලෝකයෙන් ගමන් කරන සත්ව විශේෂයක් මුල් අවස්ථාවේදී හිටියේ. මේ පහ පොළොවක් තනිකරම ජල පොළොවක් වගේ වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුනලු. ඊට පස්සේ මේ මහ පොළොව මත මේ පොළොව මත කිරියෝදයක් රසවත් සුවඳ ඇති කිරියෝදයක් වෙන දෙයක් පහළ වුණු බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හරියට මේත කොට මේ පොළොව දරන්ත බඳුනක් එහෙම නැත්නම් හිම කිරම බඳුනක් වගේ වෙන්නේ. මේ හිටපු සත්වයන්ගෙන් කෙනෙක් යම් කිසි කුතුහලය වැඩි කෙනෙක් අම්බෝ කිමේවිදං භවිස්සති අපොයි මේ මොකද්ද කියලා ඇඟිල්ල ගහලා නැව කෑවා. ඔන්න ඉතින් රස තෘෂ්ණාව දැසගත්ත ඒ සත්වයා තුළ මේ තැනැත්තා ඉස්සරක් තිබුණා අර කරන්නන් වාලේ කරන එක. ඒක නිසා ඒක කරනවා දැකලා අනිත් විදිහට ඇඟිලි ඇඟිල්ල ගහලා නැව කෑවා. බලනකොට මේක රසවද්දයක්. ඊළඟ දෝ තින් මාර්ගෙන කන්න පටන් ගත්ත හරියට අර ඡාදර දරුවෙකුට සමෝම හිම කිරම බඳුනක් වගේ. ඔය විදිහට කන්න පටන් ගත්තා. මොකද වුනේ? ශරීර උලාරි වුණා. අන්නර කරිගතං අර චත්තම් පච්චත්තං කක්කලං කරිගතං කියලා කිව්වා වගේ කර්කශ වෙන්න පටන් ගත්තා, රළු වෙන්න පටන් ගත්තා, තෘෂ්ණාව වැඩි වෙන්න පටන් ගත්තා. ඒ අනුවම පරිසරයක් වෙනස් වුණා. අර වගේ ප්‍රවගේම අන්න ආදීනෝ පක්ෂය. ඔය විදිහට ආදීනෝ පක්ෂය පහළ වෙලා මහ පොළොව වැඩිගෙන වැඩිගෙන යන අතරේ වඩාත් සංකීර්ණ වෙන අතරේ සරල ජීවිතය ඊළඟට එහෙම තවත් වර්ෂ කෝටි ප්‍රකෝටි ගන්න ගියාට පස්සේ මහා දල්කුළු ගිරිය තැනිතලා ගොඩනැගිලි ආදීන් කියවසුණු මේ දැන් තිබෙන විදිහේ මහ පොළොව පුළොවුත් ඇති වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සත්‍යසුරියුග්ගමන සූත්‍රයේ සඳහන් කරනවා මේ මේ විදිහේ මේ මහ පොළොවටත් යන කලදසා. කල්ප විනාශ අවස්ථාව ලංවන විට සූර්ය මණ්ඩල දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් පාගෙන එනකොට මේ මුළු මහ පොළොව ඒ සියලු ගල්කුළු ගිරිහෙල් ආදී සහිතව එකම ගිනි ජාලාවක් බවට පත් වෙලා ගිනිගෙන දැවිලා ගිතෙල් තෙල් දැමුණු තැනක වගේ අලුවත් දැලිවත් ඉතිරි නොකොට එහෙම් පිටින්ම විනාශ වෙලා යන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන මේ පරමාණු වාදයකටවත් ඉඩක් නැහැ මෙතන. ඒක එතකොට මේ දේශනාවේ පරමාර්ථය ඊළඟට අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවං අනිච්ඡා භික්ඛවේ සංඛාරා, ඒවං අද්වා භික්ඛවේ සංඛාරා, ඒවං අනස්සාස්කා භික්ඛවේ සංඛාරා, යාවං චිදං භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේ සුනිබ්බින්දිතෝ අලං විරජ්ජිතං අලං නිච්චිතං. මහණෙනි, සංස්කාරයෝ මෙසින් අනිච්ඡ, සංස්කාරයෝ මෙසින් අත්‍යය, අසංස්කාරයෝ මෙසින් ආස්වාද රහිතය. කිතික් දෙයක් මහණෙනි, ඔයත් ඇති සියලු සංස්කාරයන් ගැන කල්පිනු. ඔයත් ඇති සියලු සංස්කාරයන් පිළිබඳව වැල්මට, ඔයත් ඇති සියලු සංස්කාරයන් දෙන්න.